කතානායක විසින් ලිපිලේඛන පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාද ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 අය ව්‍යවස්ථාවට ප්‍රකාරව 20-22 වර්ෂය සඳහා විකනාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සදෙස්ක කටයුතු සහ පළාත් පාලන මන්ත්‍රී
කරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තිය යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම යුක්තිගරුක සහ නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු නීතිඥ WDJ සෙනවිරත්න මහත්මයා විසින් පිළිගැන්වීම. ගරු WDJ සෙනවිරත්න මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යුක්තිගරුතුමා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කරන ලද සිවිල් නඩු විධාන විධි විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙනුපත අධිකරණයට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාසු කිරීම පිළිබඳ පනත් කෙනුපත සහ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙනුපත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය සරත් වීරසේකර මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහත්මයා විසින් පිළිගන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, අපේ කාර්ක සභාවට යොමු කරපු 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත රෙගුලාසි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල යන ආයතනයේ අන්තර් ශේෂ පත්‍ර අයිතම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සපයාගත යුතු අතිරේක ප්‍රතිපාදන වෙන්කර ගැනීම පිණිස වන පරිපූර ඇස්සමෙන්තුව සඳහා වන යෝජනාව, ඒකේ මූලික කාරණා දෙකක් තියෙනවා. වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට දැනට ආයතන 11ක් ඉල්ලුම් කරලා තියෙනවා පටන් ගන්න. අපි එතනදී සාකච්ඡා වුණා, ඒ සමහරු උත්සාහ කරා කියන්න මේ ඉදිරිපත් වෙන ආයතන වලට යම් විදියට බාධක දාන්න උත්සාහ කරනවාද කියලා. කමිටුව මගින් එසේ කිසිම විදියකට සිද්ධ වෙන්නේ නැහැ. අපිටත් අවශ්‍ය වෙන්නේ උදාහරණයක් හැටියට මේ තොරතුරු තාක්ෂණ IT කොම්පැනි රට යනවා වෙනුවට අඩුගානේ වරාය නගරයට ගිහිල්ලා එතන වැඩ පටන් ගන්නවා නම් ඒක වඩාත් හොඳයි. මොකද ගොඩක් කට්ටිය කියන ගැටලුවක් තමයි මේ බදු වැඩිවීම නිසා ඕන් රට අතර දාලා යනවා කියලා. ඒතකොට මෙතනදී ඩොලර් වලින් උපය ගන්නවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමා පේ ටැක්ස් එකක් ගෙවන්න වෙන්නේ නැහැ. හරි, ඩොලර් වලින් උපයන්න ඕන. අනිත් බදු ගෙවන්න වෙන්නේ ඕන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට යම් කිසි වැඩපිළිවෙලක් හරහා ලංකාව ඇතුලේ රැඳිලා ඉන්න පුළුවන් නම් ඒකේ අපේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක අපි මේ තවදුරටත් ඒක දිරි ගන්නවා මිස මේ පස්සට ගන්න කල්පනා කරන්නේ නැහැ. හැබැයි එතන මේ ක්‍රිප්ටෝ කරන්සි ආයතන දෙකකට එක්ස්චේන්ජ් දෙකකට මේ ලයිසන්ස් දීලා තියෙනවා කියලා කිව්වා. අපි කිව්වා ඒක මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න. මොකද මහ බැංකුව ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව දරන්නේ වෙන මතයක් නිසා. ඊළඟ එක තමයි මේ රුපියල් බිලියන 239 අපි කමිටුව විසින් පරිපූර්ණ ඇස්තමේන්තුවක් හැටියට අවසර දුන්නා ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ඩොලර් රුපියල් බිලියන 102කුත් මේ ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 129කුත් ඒක විශාල ප්‍රමාණයක්. ඉතින් මේකෙන් තේරුම් ගන්නේ අපි ඉන්දියාවෙන් අපිට ණය අරමුදලක් ණයක් ලැබුණානේ මේ අර අර්බුදයේ වෙලාවේ. එතකොට ඒ ණය වලින් තෙල් ගෙනාවා. ඒ තෙල් ගෙනල්ලා ශ්‍රී ලංකන් එකටයි විදුලි බල මණ්ඩලයටයි දුන්නා. හැබැයි ඒ කට්ටියට ඒවා පියවන්න මුදල් නැහැ. ඉතින් ඒ නිසා පරිපූර්ණ ඇස්තමේන්තුවක් හැටියට මේ මුදල් අපි රජයේ ආයෝජනයක් හැටියට මේ ආයතන දෙකේ ලබා දීලා තියෙනවා. ওই දෙක තමයි මුදල් කාර්ය සභාවෙන් සිද්ධ වුණේ.
හරි. බොහොම ස්තුතියි. මහජන වෙස්සම් පිළිගැන්වීම ගරු ලසන්තාල ගිවන්න මැතුමා. පැමිණ නැත. ගරු ප්‍රේමලාල් ජයසේකර මැතුමා මහජන වෙස්සම් පිළිගැන්වීම. ප්‍රේමලාල් ජයසේකර මැතුමා.
ගරු කතරගමතුමනි, පනාමුර 5190 අංක 334 B1 ධර්ම ස්ථානයේ පදිංචි කේච් දිනේෂ් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
කරු අරුණ ලියනගේ මැතුමා.
නිකු ආසනෙ දෙන්නට දෙවෙත්. ගරු කතානායකතුමනි, රත්නපුර මුද්දුව බටකලේ ගම කරවුදිනිය වත්තාංක 238 ඇරිරක් 1 ධර්ම ස්ථානයේ පදිංචි JMB ජයසුන්දර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු KPS කුමාරසිරි මැතුමාගේ පෙත්සම පිළිගන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නොච්චියාගම දුනුපතගම සමීර ලිපිණේ පදිංචි CMMB කුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු නීතිච වසන්ත යපා පණ්ඩාර මැතුමා.
ගරු කතානායකතුමනි, හොඩියාදෙනිය වේගිරිය තලපත් ගෙදර වත්තේ යන ලිපිණේ පදිංචි YG ජයරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුනි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ. අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න ගරු සංජීව ඉදිරිමාන මැතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා,
ඉදිරිපත් කරන්න
මන්ත්‍රීවරයා. ගරු අග්‍රාමාත්‍යතුමනි, ප්‍රශ්න අංක 1, මේ වන විට ශ්‍රී ලංකාවේ ග්‍රාම සේව වසම් කොපමණ ප්‍රමාණයක් පවතින්නේද? ඒ සඳහා අනුමත කාර්ය මණ්ඩලයේ කොපමණද? මේ වන විට ග්‍රාම සේවා නිලධාරි පුරප්පාඩු කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද? ප්‍රශ්න අංක 3, එම පුරප්පාඩු කඩිනමින් පෙරවීම සඳහා රජයට සැලසුමක් තිබේද? තිබේ නම් මේ කුමක්ද? ප්‍රශ්න අංක 4, ග්‍රාම සේවා නිලධාරීන් තම බල ප්‍රදේශය සඳහා සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීමේ රජයේ අපේක්ෂාව කුමක්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සංජීව ඉදිරිමාන මැතිතුමා විසින් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, ශ්‍රී ලංකාව තුළ ග්‍රාම නිලධාරි වසම් 14,022ක් පිහිටාති වෙනවා. අතර ග්‍රාම නිලධාරි වසමක් සඳහා එක ග්‍රාම නිලධාරියෙකු බැගින් ග්‍රාම නිලධාරි තන්තුරු 14,022ක් අනුමත වී කටයුතු කරනවා. දෙවැනි ප්‍රශ්නය, 2023 6:30 දිනට ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2,763ක් පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යවරයා හැටියට අපි තීරණ අරගෙන 2023 5:28 වෙනි දිනතව නිකුත් කර ඇති අංක 2230 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය ප්‍රකාරව 2021 3:31 දිනට පැවති ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගයේ පැවැත්වීමටත් දැනට රජයේ සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ගහණය මගින් ඉතිරි පුරප්පාඩු පිරවීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව මේ ගැසට් නිවේදනය ප්‍රකාරව අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම් කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2023 දෙසැම්බර් මාස විභාගය පැවැත්වීමට නියමිතයි. පළවෙනි සතියේ විභාග දෙපාර්තමේන්තුවේ විභාගය පවත්වන බවට විභාග කොමසාරිතුමා විසින් අමාත්‍යංශ ලේකම්තුමාට දන්වලා තියෙනවා. මේ ඉල්ලුම්පත් කැඳවලා දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ අනුව ඒ විභාගය පැවැත්වීමෙන් පත්වීම් දීමට සුදුසුකම් ලබනවා ඇති. හතර ප්‍රශ්නය, ග්‍රාම නිලධාරී වසමක වැසියන්ගේ රාජකාරු ඉටු කිරීමේදී අදාළ වසම් භාරව කටයුතු කරන බිම් මට්ටමේ සම්පත රාජ නිලධාරියා ලෙස සාම විනිසකරුවෙක් වශයෙන් අවශ්‍ය බොහෝත් ජනතාවට අදාළ කාර්යයන් කර දෙනු ඇතේ අපේක්ෂා කරනවා. ගරු අධිකාරණ මැතිතුමත් එතන සිටිනවා. එතුමත් අතිරේක නියෝජනා කීපයක් සාම විනිසකරුවන් පිළිබඳව වෙනම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය සමග මේ කටයුතු සාකච්ඡා කිරීමෙන් ඉටු කරන්න පුළුවන්කම ඇති වෙනවා. 2022-2031 අතිරේක වශයෙන් ගරු මන්ත්‍රීතුමාට දැනුවන්න කැමතියි. සහ සභාවට ග්‍රාම නිලධාරී තනතුරු 2544 සම්පූර්ණ කිරීමේ අරමුණින් රාජ්‍ය සේවයේ දැනට සිටින නිලධාරීන්ගේ අන්තර්ග්‍රහණය කිරීම සඳහා යෝජනාවද රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහාද අදාළ කැඳවීම ඒ අනුව කර තිබෙනු.
ගරු ග්‍රාමාත්‍යතුමනි, ඉතාම කෙටි අතිරේක ප්‍රශ්න දෙකක්. දීර්ඝ කාලයක් තිස්සේ මෙරටේ ග්‍රාම සේවා නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීය සංගම් විදිහට සේවා ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. මේ පිළිබඳව දීර්ඝකාලීන මැසිවිල්ලක් තියෙන්නේ. මේ ගැන මොනවා හරි අලුත්තරතුරක් තියෙනවද සර්?
රාජ අමාත්‍යතුමාට මම කියනවා ඒ අතිරේක කාරණා ගැන පිළිතුරු දෙන්න කියලා.
බොහොම සිතේ. ගරු රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංජීවේදී මාන් මන්තුමාගේ උත්තර වග්‍රාමාත්‍යතුමාගෙන් ඇසියුතු ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නට පිළිතුරු වශයෙන් ගරු මන්තුමා මේ මොහොතේ කතාබහට එහෙම නැත්තම් මේ අවස්ථාවේදී යෝජනාවකට ඉදිරිපත් කරන මේ කාරණාව දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී කියන අද එදා ග්‍රාමික ගම් පුරෝක ඒ වගේම විවිධ නම් වලින් විකාශනය වෙලා ඇවිල්ලා තියෙන ව්‍යවස්ථාපිත තනතුරක්. මේ තනතුරේ උන්ට ව්‍යවස්ථාවක් තුල නිර්මාණය කරලා දෙන්න අපේ අමාත්‍යංශයේ මේ වෙද්දිත් අදාළ කරුණුකාරණා සොයා බලමින් කමිටුවක් පත් කරමින් ඒ සහ අවස්ථා කීපයකදී වෘත්තීය සංගම් සමග ග්‍රාම නිලධාරී වෘත්තීය යෙදෙන අය සමග අපේ අමාත්‍යංශ නිලධාරී සමග සාකච්ඡා පවත්වලා තියෙනවා. අපේ පෞද්ගලික අදහස මේ කාරණාවට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙනවා වගේම ග්‍රාම නිලධාරී කියන වෘත්තීය ගරු නියෝජ්‍ය කතානායකතුමනි පුළුල් වෘත්තිය. ඒ පුළුල් වෘත්තිය ඔවුන්ට ඒ වසම තුල සියලුම රාජකාරී ඒ වසම තුල තියෙන හැම රාජකාරීකටම සම්බන්ධ වීමේ අයිතියක් ඔවුන්ට තියෙනවා. ඉතින් මේක කොටසකට සීමා කරන්නේ කොහොමද කියන එක එකගමනටම කරනවට වඩා විධිමත් ආකාරයෙන් සාකච්ඡා කරලා ඉතාමත් පුළුල් අන්දමින් කළ යුතු කාරණාවක් අපි සංජීවදී මන්තුමා මේ වෙද්දිත් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඉදිරි කටයුතු කරමින් පවතින.
දෙවෙනි ප්‍රශ්නය.
ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, දැන් මේ රාජ්‍ය පරිපාලනයේ බිම් මට්ටමේ ග්‍රාම සේවක නිලධාරීනොත් ඊට ඉහළ රාජ්‍ය පරිපාලනය අතරත් යම් දුරස්වභාවයන් ඇති වෙච්ච අවස්ථා අපි දැක්කා. ආසන්න රාජ්‍ය ව්‍යාපෘති අස්වැසුමෙන් ඉවත් වුණා ග්‍රාම නිලධාරී සේවය. දැන් ජන සංගණනයකට සූදානම් වෙමින් තියෙනවා. ඒ සම්බන්ධවත් ඔවුන් යම් විකල්ප මත දරමින් ඉන්නවා. අර පෙර අස්වැසුමේදී ඇති වුණු තත්ත්වයේ යළි ඇති නොවීම වැනි කාරණා සම්බන්ධව අමාත්‍යංශයේ පැත්තෙන් තියෙන සූදානම මම කැමැති දැනගන්න.
මන්තුමා, මේ කාරණාව පිළිබඳව මම ඊයේත් කරු අග්‍රාමාත්‍යමත් එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන්ම සංගණන කටයුතු වලදී ඔවුන් පෙන්වා දෙන්න කරුණු ඔවුන් එක්ක මම සාකච්ඡා කළා. ඔවුන් ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒ සංගණන කරන කටයුතු කරලා ඔවුන්ගේ ඒ ටැප් නැත්තම් පරිගණක දත්ව මුදාහැරීම නැත්තම් ඉදිරියට අමාත්‍යංශ මට්ටමට ගෙනෙන්නේදී කවය නිලධාරී සහ තවත් ඒ ඔවුන්ගේ පරීක්ෂණ නිලධාරීන් පිළිබඳව සහ උන්ගේ දීමනා පිළිබඳව තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම මේ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් උපදෙස් ගත්තාම එතුමත් ප්‍රකාශ කළේ කාරණාව ඔව් විශේෂයෙන්ම උදාහරණයක් විදිහට නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන් මහන්සි වෙලා ඒ ගෘහ ඒකකයේ සියලුම දත්ත එක්රැස් කරාට පස්සේ ඒ දත්ත ටික සෙන් කරන්න වෙනම තවත් නිලධාරියෙකුට පැවරීම සහ වෙනත් පියදමක් දැරීම තමයි මෙතන මේ කාරණාව පෙන්වා දීමේ ඒක එකාතකින් සාධාරණයි. ඒ වගේම ඔවුන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ පරීක්ෂණ තත්ත්වයට පත් කිරීමට ඔවුන්ගේ පරිපාලන ග්‍රාම නිලධාරිවරයාව පත් කරන්න. ඉතින් මම දන්නේ නැහැ අපි අමාත්‍යංශයත් මේ පිළිබඳව කතා කරා උපදෙස් දුන්නා කවුද මෙවැනි කාරණාවකදී නිලධාරි මට්ටමින් මෙහෙම යම් විදිහකට ක්‍රමවේදයක් හැදුවේ කියලා. නමුත් ඒ ඔබතුමා නගන ප්‍රශ්නෙට මමත් අපේ අමාත්‍යංශයේ විදිහට ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි එතුමත් මේ කාරණාවට ඉතාමත් කඩිනමින් විසඳුමක් දෙන්නට අද දවසේ ඊයේ දවසේ සාකච්ඡා පැවැත්වුණා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 3 ගරු රෝහණී කුමාරි විජේරත්න මැතිණිය. රෝහණී කුමාරි විජේරත්න මැතිණිය.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ සේවයේ විශ්‍රාම යටුප යනු උපයාගත් වැටුපකි. රාජ්‍ය සේවකයන් තම ජීවිතයේ හොඳම කාලයේ රාජ්‍ය සේවය වෙනුවෙන් හා රට වෙනුවෙන් කැපකොට විශ්‍රාම දිවියට එළඹෙන්නේ තමන් විසින් උපයාගත් විශ්‍රාම වැටුප මගින් සුවභාර විශ්‍රාම දිවියක් ගත කිරීමේ අරමුණෙනි. කලින් කලට සිදුවන රාජ්‍ය සේවක වැටුප සංශෝධනයට සාපේක්ෂව විශ්‍රාම වැටුප ගැලපීම කලක සිට පැවති රජයන්ගේ ප්‍රතිපත්තියකි. ඒ අනුව යහපාලන රජයේ විසින් 3/2016 චක්‍රලේඛය මගින් විශ්‍රාමිකයන්ගේ එම අයිතිය සනාථ කර අතර 35/2019 චක්‍රලේඛය මගින් එය තහවුරු කොට 2016/1 සිට විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ ප්‍රධාන පත්‍රයේද එම වැඩිවීම ලබා දෙන බවට දන්වා සිටීමට කටයුතු කරන ලදී. කෙසේ නමුත් වර්තමාන රජයේ විශ්‍රාමිකයන්ගේ මෙම අයිතිය 35/2019 චක්‍රලේඛය මගින් අවලංගු කිරීමට කටයුතු කරන ලැබීය. මේ නිසා සිදුවේ මෙම කාල සීමාවේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට අනෙකුත් විශ්‍රාමිකයන්ට සාපේක්ෂව බරපතල අසාධාරණයකට ලක්වීමයි. එබැවින් පහත සඳහන් ප්‍රශ්නවලට ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පිළිතුරු අපේක්ෂා කරමි. 1. මෙම චක්‍රලේඛ 2 කොපමණ පිරිසකට මේ වන විට විශ්‍රාම වැටුප් ගැලපීම ලබා දී නොමැතිද? 2. එමගින් මෙම පිරිසට බරපතල අසාධාරණයක් සිදුව ඇති බව රජය පිළිගන්නේද? 3. මෙම පිරිසට විශ්‍රාම වැටුප් ගැලපීම දිගින් දිගටම මගහැරීමට හේතු මොනවාද? 4. මෙම පිරිසට විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා කොපමණ මුදලක් වැය වේද? 5. එම ප්‍රතිපාදන ඉදිරියටවත් වෙන් කිරීමට අපේක්ෂා කරන්නේද ඒ කවදාද? 6. මෙසේ විශ්‍රාම වැටුප් ගැලපීම හිමිවිය යුතු පිරිසගෙන් කොපමණ පිරිසක් එම මුදල නොමැතිවම අද වෙන විට ජීවිතයෙන් සමුදී ඇත්තිද?
ගරු අග්‍රාමාත්‍ය.
ගරු මන්ත්‍රීතුමිය, නගන මේ විශ්‍රාමිකයන් පිළිබඳ කාරණයේදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 3/2010 හා ඊට අදාළව නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය ගැන අසන පළවෙනි ප්‍රශ්නයට දීර්ඝ විස්තරයක් තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය අනුකූලව සියලු විශ්‍රාමිකයන් 2016 විශ්‍රාම වැටුප පාතසදාන් කර ඇති පරිදි අධීරය 15 යටතේ අදාළ එක් එක් අධීර ක්‍රියාත්මක කරන දිනට හිමිවන වැටුප් ප්‍රමාණය ගැනද විස්තර ඉදිරිපත් කරනවා. පළවෙනි අධීර 2016, දෙවැනි අධීර 2017, තුන්වැනි අධීර 2018, හතරවැනි අධීර 2019, පස්වැනි අධීර 2020. මේ අනුව 2015 12/31 කියන ඔබ ඉදිරිපත් කරන 2016 1/1 දින සිට 2017/1 දින දක්වා විශ්‍රාම ගනු ලැබුණු සියලු වික්ෂාමිකයන්ගේ විශ්‍රාම වැටුම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 2016/3 විධිවිධාන අනුව 2017/1 දිනට හිමි වැටුප් පරිමාණය මත පදනම්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය 2019 සංශෝධනය කරලා තියෙනවා. ඒක ඇත්ත. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය 2016 අනුව තුන්වන අදියර සිට පස්වන අදියර දක්වා විශ්‍රාම මෙතුප් සංශෝධනය තවදුරටත් සිදු කළ යුතුව පවතින අතර ඊට අදාළ වන විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව 5 දක්වෙනවා. 2015-12/31 වෙන දිනට හෝ ඊට පෙර විශ්‍රාමිකයේ සංඛ්‍යාව 4,41,000යි. 2016 ඔබ සඳහන් කරන විශේෂ චක්‍රලේඛන පස්සේ 1,12,984යි. එකතුව 553,984යි. එමගින් මේ පිරිසට බරපතල අසාධාරණයක් සිදු ඇති බව රජයේ පිළිගන්නේද කියලා මා හිතනවා. එසේ පිළිගන්නවා කියලා කියන්න අමාරුයි, ඒ නිසා ඒක පිළිගන්නේ නැහැ. නමුත් මේ පවතින තත්ත්වයන් ගැන දිගටම රජය හා රාජ්‍ය පරිපාලනයේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒකට අපි සාකච්ඡා කරමින් පවතිනවා යම් යම් පියවරවල් ගැනීමට. 2016-2021-25 දින ඇති නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය පලේඛනයේ කිහිප සඳහන් වටු පරිමාණයන් දින සිට 2021-1 දින සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමත් 2016-1 දිනෙන් පසුව විශ්‍රාම ලබන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද ඒ අනුව සංශෝධනය කරනු ලබන බවත් ඒ සම්බන්ධ උපදෙස් නිකුත් කරන බවත් චක්‍රලේඛන 5.2 වගන්ති යටතේ සඳහන් කර තිබෙනවා. මේ අනුව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අපේ රජයේ අවධානය යොමු වී තිබෙනවා. අපි මුණ දෙන අර්බුද රාශියක් මම කියනවා රාජ්‍යමත්තුමට ඉතිරි කොටසට පිළිතුරු දෙන්න කියලා විස්තරාත්මකව. එකක් අපි අමතක නොකළ යුතුයි, කෝවිඩ් වසංගත කාලේ දරුණුතම මූල්‍ය අර්බුදලකට අපි පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඊට පසු වසරෙත් ඒ ආකාරයෙන්ම දරුණු මූල්‍ය අර්බුදයකට පත් වුණා. පසුගිය වසරේ අපේ රට දරුණුතම මූල්‍ය අර්බුදලයකට ලංකා ඉතිහාසයේ පත් වුණා. ඉතින් මේ කාලය තුළ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමය ලබා දීම හා යම් යම් දීමනාමල් අතිරේකව එකතු කිරීම සඳහා වූ උත්සාහයක රජයේ දිනා තිබෙනවා. මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති ගරු කතානායක නියෝජ කතානායක තුමනි, ශ්‍රී ලංකාව වගේ මගේ මිත්‍ර විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීතුමිය හා එහි ප්‍රධාන මූල්‍ය තර්කකරුවන් සිටින අවස්ථාවකදී අපි වගේ අපිටත් වැඩි බරපතල අර්බුදයකට පත් නොවුණු ග්‍රීසිය මොකද වුණේ? අපි තරම් බරපතල අර්බුදයකට පත් වුණු ස්පාඤ්ඤයට මොකද වුණේ? අපි තරම් බරපතල අර්බුදයකට පත් වුණු පෘතුගාලයේ මොකද වුණේ? මේවා තමයි ආර්ථික මූල්‍ය අර්බුදලේ දරුණු සාධකයන් හැටියට උදාහරණ ලෙස ගන්න. ඒ සෑමතැනම රාජ්‍ය සේවකයන්ට ලැබුණු වැටුපුවත් සම්පූර්ණ ගෙවන්න බැරිව අර්ධ වැටුප් ගෙවීමට පටන් ගත්තා. විශ්‍රාමිකයන්ටත් අත්ුණ ඉරණම එහෙමයි. ඉන් පස්සේ මූල්‍ය කලමනාකරණයෙන් යුරෝප හවුල සමග සාකච්ඡා කිරීමෙන් ආර්ථික ප්‍රගතිය ලබන විට තමයි යළි හොසොසවා තිබෙන්නේ. අපි එහෙම දෙයක් මේ අර්බුදයෙන් කිසිම ආකාරයෙන් නොකර ජීවන වේදමේ ගැටලු තිබෙනවා. නමුත් විශ්‍රාමය ඒ ආකාරයෙන්ම හා අතිරේකව පහසු කිරීම සඳහා පීවර රාශියක් අරගත්තා. ඒ ගැන ගරු රාජමතුමා පැහැදිලි කරනු ලබයි.
ගරු රාජමතුමා, ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය,
එතන මම කනගාටු වෙනවා අගමැතිතුමා ඔබතුමාගේ උත්තරේ පිළිබඳව. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් රැඳී සිටපු කෘතහස්ත දේශපාලනඥයෙක් විදිහට ඔබතුමා ලබා දීපු උත්තරේ පිළිබඳ සෑහීමකට මත් වෙන්නත් බෑ. ඔබතුමා බොරු කීපයක් කිව්වා.
ගරු මන්ත්‍රීතුමිය අතුරු ප්‍රශ්න අහගන්න ඕනද
නෑ අහන්න තමයි යන්නේ ඔබතුමා කට වහගෙන ඉන්නකෝ සිසිර මන්ත්‍රීතුමා මේක අහන්නේ විශ්‍රාමිකයෝ ගැන ඔයා විශ්‍රාම ගිය දවසට ඔයාට තේරෙයි හොඳේ මේ මේ මොකද තව මාස කීපයකින් යනවනේ පොඩක් නිශ්ශබ්ද වහගෙන ඉන්න මහත්තුරු වගේ ගරු අගමැතිතුමනි ඔබතුමා කිව්ව බොරුව තමයි එකක් කිව්වා මේ කොවිඩ් වසංගතය නිසා කියලා ආර්ථික අර්බුදය නිසා කියලා මේක 2020 මුල දෙන්න තිබුණ එක 2019-35 එක චක්‍රලේඛයෙන් අවලංගු කරේ අර රට රැක ගන්න ඕනේ කියලා ගෙනාපු රටවිරු වහින්ද රණවිරු වහින්ද එදා රජයේ සේවකයෝ සේරම S2 වහගෙන ගිහිල්ලා රටක් ඕනේ කියලා ඡන්දේ ප්‍රකාශ කරපු නිසා පත් කරගත්ත ජනාධිපතිතුමා තමයි මේක නැති කරේ එහෙම නැතුව ඒ වෙනකොට කොවිඩ් වසංගතයක්වත් එහෙම නැත්නම් ආර්ථික අර්බුදයක්වත් මොකක්වත් තිබුණේ නැහැ. ඒවකට තිබුණු යහපාලන රජයට පොඩක් ඉන්න. පැහැදිලි කරන්න එපාය. ඔබතුමාලා දන්නේ නැත්නම් අහන්න ප්‍රශ්න අහන ක්‍රම කීපයක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්නයක් නම් ඕනේ බහුවර්ණ ප්‍රශ්නයක් අහන්න. හරි ව්‍යුහගත ප්‍රශ්නයක් නම් ඕනේ ව්‍යුහගත ප්‍රශ්නයක් අහන්න. කටවහගෙන ඉන්න. ඇමතිතුමා එතකොට මේක ගැසට් කරේ 2019-35 කියන 2016-3 කියන චක්‍රලේඛයත්
කරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන ඔබතුමිය ප්‍රශ්න
පැහැදිලි කිරීමක් කරන්නේ ඇත්ත කියනකොට රිදෙනවා තමයි
ප්‍රශ්න අහන්න ඔබතුමිය
ප්‍රශ්නේ තමයි අහන්නේ පොඩක් ඉන්න පැහැදිලි කිරීමක් කරන්න ඕන 2016-3 චක්‍රලේඛය ඉදිරිපත් කරෙත් 2019-35 චක්‍රලේඛය ඉදිරිපත් කරලා ගැසට් කරෙත් රජයට සල්ලි තිබුණ නිසා එතකොට 2019-35 එක චක්‍රලේඛයේ ගැහුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතකොට අපේ රටේ තිබුණු කොවිඩ් වසංගතේ මොකද්ද එතකොට තිබුණු? එතකොට තිබුණු ආර්ථික අර්බුදේ මොකද්ද? එනිසා මම ඔබතුමාගෙන් අතුරු ප්‍රශ්නේ. ඔබතුමාත් අපේ ආණ්ඩුවේ. අපිත් කැමති වෙලා තමයි මේක ඉදිරිපත් කරේ. එතකොට මම අහන අතුරු ප්‍රශ්නය එවකට අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යටතේ ගෙනාපු මෙම යෝජනාව ඒ කාලේ ඔබතුමන්ලා හිටියේ විරුද්ධ පක්ෂයේ එතකොට ඔයගලන් ඒකට විරුද්ධ වෙන්න ඇති ආණ්ඩුව ආවට පස්සෙත් ඔබතුමන්ලා ඒකට විරුද්ධ වුණා විරුද්ධ වෙච්ච නිසා තමයි 2019-35 එක කියන චක්‍රලේඛය අගමැතිතුමා එවකට කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉන්නේ නැති කැබිනට් එකේ මේකට පක්ෂව මේ නොගෙවීමට පක්ෂව අත උස්සන්නේ නැති මම දැන් අහනවා දැන් එදා ජනාධි අගමැති හැටියට ගෙනාපු යෝජනාව අද අපි මේ ඉල්ලන්නේ ඒ යෝජනාව ගෙනාව අගමැතිවරයා ජනාධිපති හැටියට ඉන්න ආණ්ඩුවේ එතුමම ගෙනාපු යෝජනාව ඒ වගේම ඔබතුමා අද අගමැතිවරයා හැටියට මේකේ ඉන්නවා ඒ වගේම රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඔබතුමාට තමයි වගකීම තියෙන්නේ මම අහන අතුරු ප්‍රශ්නය මෙය ලබා දීමට කටයුතු කරනවද නැද්ද මේවර අයවැයෙන් හෝ ඒක ලබා දෙන්න කටයුතු කරනවාද මොකද මේක වැටුප් වැඩිවීමක් නෙමෙයි මේක මේ අයට හිමි දෙයක් අද දන්නවා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ උද්දමනයත් එක්ක මේ විශ්‍රාම ගිය අයට තමන්ගේ බෙහෙත් හේත් ටික ගන්න ඒ වගේම
හඳයි ගරුමන්තුමනි
පැහැදිලි කරන්න ඕනේ
පැහැදිලි කිරීම ගරු
පැහැදිලි කිරීම තමයි කියන්නේ ඇයි වැඩි කරන්න ඕනේ කියන එක මේ උද්දමනයත් එක්ක ගරු ජනාධි අගමැතිතුමනි ඒ මිනිසුන්ගේ බෙහෙත් ටික ගන්න විදිහකුත් නැහැ
ගරු මන්ත්‍රීතුමනි
සමන් ඔබතුමාගෙන් අහන අතුරු ප්‍රශ්නය මේ වර අයවැයෙන් මේ සඳහා වෙන් කිරීමක් කරනවාද කියන එක
ගරු රාජ්‍යමත්තුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පස්ටිකට වඩා පැහැදිලි කිරීමක් තමයි දක්වන ලැබුණේ අයවැය ඉදිරිපත් කරනවා නොවැම්බර් මාසේ 13 වෙනිදා අගමැතිතුමා තමයි ඉදිරිපත් කරන්නේ අයවැය කියන්නේ රහස්‍ය ලේඛනයක් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් අයවැය දිනේ අයවැය වේලාවට එතන මම මේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඒ රහසිගත ලියවිල්ල තුල තියෙන දේවල් මේ සභාවට කියන්නත් දැන් මම කියන්න දන්නෙත් නැහැ. අපි යෝජනා කරන්නම් එතෙන්ට මේ කාරණාව පිළිබඳ.
හරි. බොමිස දෙවෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රී.
මම ඔබතුමා ගැන හරි කනගාටුයි මන්ත්‍රීතුමා ඇමෙත්තුමා. මොකද රජයේ සේවකයන් වැටුප් වැඩි කරනවා කියලා
ගරු මන්ත්‍රීතුමේ ඊළඟ ප්‍රශ්නය අහුවනම්
ප්‍රශ්න අහන්න කලින් අරකට කියන්න එපා. මොකද මේ රටේ අහිංසක
නෑ ඒක ගරු ආමාත්‍යතුමා උත්තරයක් දුන්නා අයවැයදී ඒක
නෙමෙයි එයාත් බොරු කියන්නේ හරි
හරි ඔබතුමගේ ප්‍රශ්නේ අහන්න
මේ රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරනවා කියලා කියන්න පුළුවන් වුණා නම් රජයේ සේවයේ ඉඳලා විශ්‍රාම ගියායට වැටුප් දෙනවද නැද්ද කියන එක ඔබතුමාට කියා ගන්න බැරි වීම පිළිබඳව මම දුක් වෙනවා වාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ජේසී අලවතුල මන්ත්‍රීතුමාගේ අහනවා
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මම හිතන්නේ මේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීතුමල්ලා මේක විහිළුවට ලක් කරන්න ඕන කාරණයක් නෙමෙයි මම දෙවෙනි අතුරු ප්‍රශ්නය අහනවා මොකද ගරු අගමැතිතුමනි මේක ඉතාමත් වැදගත් කාරණාවක් විශ්‍රාමිකයා මේ වෙනකොට තමන්ගේ බෙහෙත් ටික ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා මොකද රටේ උද්දමනය ඉහළ ගිහිල්ලා භාණ්ඩ මිල තුන් ගුණකින් වැඩි වෙලා තියෙන වෙලාවක් ඒ නිසා මේක ඉතාම සාධාරණ විශ්‍රාමිකයාට ලැබිය යුතු දෙයක් ඒ නිසා රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය අහපු ප්‍රශ්නේදී මම අතුරු ප්‍රශ්න හැටියට අහනවා විශේෂයෙන්ම 2020 ජනවාරි ඉඳලා දැන් මේ වෙනකොට මංගලොත් වෙලා තිබ්බේ නැහැ කොවිඩ් ඇවිල්ලා තිබ්බෙත් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා චක්‍රලේඛන මගින් දික් කරලා කල් දාපු තමන්ට හිමිකම තිබුණු ඒ විශ්‍රාම වැටුප මේ අයවැයෙන් ඒ වගේම විශ්‍රාමිකයන්ට මේ අයවැයෙන් දැන් ජනාධිපතිවා කියලා දෙනවා රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා එහෙනම් විශ්‍රාමිකයා කන්නේ බොන්නේ තේ දේවල්මයි ඒ නිසා ඒ අයටත් මේ පඩිය වැඩි කරනවාද එහෙම නැත්නම් මේ ලැබෙන්නේ නැති විශ්‍රාම දීමනාව ලබා දෙනවද කියන ප්‍රශ්නේ අහනවා
කරුව අමාත්‍යතුමා නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න අපි ඔක්කොම කැමති විශේෂයෙන්ම අපේ අමාත්‍යංශෙත් කැමති රාජ්‍ය නිලධාරියට වැටුප් වැඩි කිරීම දීමනා වැඩි කිරීම කරන්න ඒ වගේම නව බඳවා ගැනීම කරන්න අපි බොහොම සන්තෝෂයි කැමති දේශපාලන නායක විදියට ඒ වගේම විශ්‍රාමිකයා සතුටින් ජීවත් වෙන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් අපි කැමතියි. හැබැයි මේ තියෙන තත්ත්වෙත් අපි හැමෝම අවබෝධ කරගන්නවා දෙපැත්ත ඉඳලා දෙපැත්තට චෝදනා කර කර මේක මාධ්‍යට පොඩි ඔයිස් කට් කෑලි දෙන්න පුළුවන්. හැබැයි අද වර්තමානයේ මේ අවස්ථාවේදී තියෙන තත්ත්වය අපි අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම මගේ සහෝදර මේ ප්‍රශ්නය අහපු මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අවස්ථාව ගන්නවක පාර්ලිමේන්තු නියෝජනය කරලා තියෙනවා. අයවැය ලේඛන ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව අවබෝධයක් නැත්නම් ඒක මට කනගාටුවට කාරණාවක්. අයවැය ලේඛන හදන්න මුදල් අමතිවරයෙක් ඒක බොහොම රහසිගතව හදලා ඒ වැඩි කිරීම අඩු කිරීම කැපීම් වදු ගැසීම් මේවා ඒ වෙලාවට තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත්
කරන්නේ.
හැබැයි මම පෙර කියපු රාජ්‍ය නිලධාරියා පුරවැසියා සහ රටේ සෑම කෙනාටම ජීවත් විය යුතු සුදුසු මට්ටමේ ආර්ථිකයක් හැදීම මේ සභාවේ මෙන්ම අපි හැමෝගෙම වගකීමක්. ඉතින් මම දන්නේ සතුටු කරන්නේ කොහොමද කියලා මට ඒක තේරෙන්නේ නැහැ. එයාව සතුටු කරන්න කවුරු හරි වෙන විදියකට කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්. අගමැතිතුමත් මමත් අපේ අමාත්‍යංශයේ අපිට පැවරිලා තියෙන කාරණාව තමයි. සතුටු වෙන්නේ නැහැ කියපේක. සතුටු වෙන්නේ නැහැ කියපේක.
දැන් රාජ්‍යමත්වම
පැවරි වෙන්නේ මම. ඇයි මම මොකුත් නරක කතාවක් කිව්වේ නැහැ. මම මොනායි කියමු නරක කතාව?
චමින්ද විජේසිරි මැතිතුමා
මම මොනවද නරක කතාව කිව්වේ? මොකද්ද මම නරක කතාව?
ගරු මන්ත්‍රීතුමාලා සීලු දෙනාම නිශ්ශබ්දෙන්න ගරු ඇමතුමා ගරු රාජ්‍යමතුමා සතුටු කිරීම කියන එක පැහැදිලි කිරීම ඔබතුමා කරන්න.
මම කිසිම නරක කතාවක් කිව්වේ නැහැ.
පැහැදිලි කරන්න කියලා තියෙන කියනකම්
අහගන්නෙත් නැහැ.
කියනකම් අහගෙන ඉන්න.
මම කිසිම නරක කතාවක් කිව්වේ නැහැ.
ඔබතුමාගේ පැහැදිලි කිරීම කරන්න.
කිසිම ඔබතුමායි කරක වැරදි කතා කියන්නේ. මම කිසිම නරක කතාවක් කියන්නේ නැහැ. මම ඇයි එහෙම ඉඳගන්නේ? මම මහජනතාවෙන් ඡන්දය අරන් ඇවිල්ලා ඉන්නේ. එහෙම ඉඳගන්නේ නැහැ. ඇයි? ඒ මම පිළිතුර දුන්නේ මගේ කතා ගරු කතානායකතුමනි අරන් බලන්න මම කියපු කතාවේ වැරදි දෙයක් තියෙනවා නම් මම කිසිම වැරද්දයක් කිව්වේ නැහැ.
හරි. ගරු
මම වැරදි කිසිම දෙයක් කිව්වේ නැහැ.
කිරියල මැතුමා
මම කිව්වේ
අපිට හරි පොයින්ට් ඔෆ් ඕඩර් හරි මයික් එක ගන්න පොයින්ට් ඔෆ් ඕඩර්
ඉල්ලස් කරන්න කියලා
නෝ බෙට් 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 අතලි
සමාවෙ ඉන්නද
පොඩයි මයික් එක දීලා දෙන්න එතුමා පැහැදිලි කිරීම කරන්න
පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් ඔබතුමාට මයික් එක දීලා තියෙන කියන්න
පොයින්ට් ඔෆ් ඕඩර්
ඔව් කියන්න කරු වික්‍රියල
ඕඩර් රෝහිණි කවිරත්න මැතිණියට අපහාස වන ආකාරයෙන් මේ මන්ත්‍රීතුමා කතා කරුවා
රයිට්
එහෙනම් ස්ථාවර නියෝගය අනුව ඒක ඉල්ලස් කරගන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා
බොහොම ස්තුතියි එහෙනම් ගරු මන්ත්‍රීතුමාලා මගේ මූලාසනයට මම කියන දේත් අහන්න ගරු රාජ්‍යමත්තුමාගේ මම ඉල්ලීමක් කරන මං හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරේ රෝහිණි කුමාරී මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඇහුවේ ඒකට උත්තරය දෙන වෙලාව ඔබතුමා සඳහන් කිරීමක් කරා එතුමිය සතුටු කරන්න මොකද ගන්න ක්‍රියාත්මක කරන ක්‍රමය කියලා. ඒකද? මොකද්ද? නෑ නෑ ඒ අන්න ඒ වචනේ ඔබතුමා මොන අරමුණක්ද කියලා පැහැදිලි කිරීම කරන්න. එතකොට මේ කතාව ඉවරයි.
අර කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු අගමැතිතුමා විසින් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ප්‍රශ්න ගණනාවක් ඇඟුවා. ගරු අගමැතිතුමා ප්‍රශ්නෙට උත්තරේ දෙද්දිත් කිව්වා මම මේකට සතුටු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මම උත්තර ලබා දෙද්දිත් මට කිව්වා මේ ප්‍රශ්නෙට සතුටු වෙන්නේ නැහැ. ඉතින් මම කිව්වේ මම දන්නේ නැහැ මොන විදියකට සතුටු කරන ක්‍රමය කියලා. අපිට අමාත්‍යංශයෙන් ලැබිලා තියෙන පිළිතුර තමයි අපි තාමත් වැදගත් විදිහට මේ සභාවට ඉදිරිපත් කළේ. ඉතින් අමාත්‍යංශයේ විධිමත් ආකාරයට ලැබෙන පිළිතුර ලබා දෙනවා මිසක් අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ.
ගරු රාජ්‍යමත්තුමා ඔබතුමාගේ මම
ආකාරයේ උත්තර අපිට දෙන්න විදියක් නැහැ. අපිට ලැබිලා දීලා තියෙන
ගරු රාජ්‍යමත්තුමා ඔබතුමාගෙන් මූලාසනය ඇටිට ඉල්ලීමක් කරනවා. එතුමී ඉලක්ක කරගෙන යම් අපහසුතාවයකටපත් කරන වචනයක් කිව්වනම් ඒක ඉල්ලාස් කරගන්න.
මම කිසිම විදියකට සත්භාව රෝවිනී කවිරත් මන්තුමිය කියන්නේ මගේ සහෝදර මන්ත්‍රීතුමියක්. අද උදේත් මම අක්කේ කියලා කතා කරලා ආවේ. එහෙම මම එතුමියයි එතුමිය ළඟ ඉන්න අනිත් මන්තුමයි මම බොහොම සහෝදර මන්ත්‍රීවරේ. මං සත්භාවයෙන්ම කිව්වේ ගරු අගමැතිතුමත් මමත් දුන්නු පත්‍ර මේ උත්තර වලට එතුමිය සතුටු වෙන්නේ නැත්නම් අපි දන්නේ නැහැ සතුටු වෙන ආකාරය පිළිබඳව.
හොඳයි. ගරු මූලා ගරු සියලු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා මේ සභාවේ මේ වෙන විට මොන හරි එහෙම නොනගෙල්ලපෙන වචනයක් වෙනත් අරමුණකින් අපේක්ෂා කරා නම් ඒ සියලුම වචන හැන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා දැනුම් දෙනවා. හරි නලින් බණ්ඩාරමත් අවසාන වශයෙන් ඔබතුමා පෑ මොකද්ද ඉල්ලන ඉල්ලීම කියන එක කියන්න එතන මේක මෙතනින් නවත්තන්න. ඔව්. ඔබතුමාගේ මයික් එක තියෙන තැනට
අනුකූලව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමිය අහපු ප්‍රශ්නේදී ඒ එතුමියට කාන්තාවකට නොගැලපෙන කුණුහරුපයක් කියුණා. ඒ නිසා මේට කලින් කතානායකතුමා ගත්තු ආදර්ශයක් තියෙනවා. ඒ ආදර්ශය තමයි සභාව විනාඩි කිහිපයක කල් දාලා ඔබතුමා මේක නැවත පරීක්ෂා කරලා බලලා ඔහුට අඩුම ගානේ සතියක්වත් පාර්ලිමේන්තුව තහනම් කරන්න.
හොඳයි. කතානායකතුමාද නැහැ. ඒ නිසා එතුමා ආම යොමු කළා. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට විසඳුමක් දෙන්න. හරි. බොහොම ඉස්සෙල්ලා දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. හරි. ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක යන්න. ගරු අග්‍රාමාත්‍යතුමා
අරු කතානායකතුමනි මේ ප්‍රශ්නයට අදාළ විස්තර සියල්ල සභාගත කරනවා. ගරු බොරුවට කෑ ගහන කෙනෙක් හැමදාම උදේට මොනවා හරි කෑ ගහනවා අර ටීවී එකට පේන්න නැතුවම. If there is any unparliamentary word, you have the right to expunge. Okay, sit down. Now sit down and allow me to proceed. Don't talk nonsense. Unparliamentary word. If an unparliamentary word is used, you have every right to expunge. මට මේ ඉතුරු ප්‍රශ්න ටිකට කතා කරන්න ඉඩ දෙන්න. ඒ තේරුම් නැති
ඔබට
කාලගත කරනවා නිකන් වීලු.
බොහොම ස්තුතියි දැන් ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම
නිශ්ශබ්ද
වෙන්න. නොගැලපෙන දෙයක් තියෙනම් ඒ පිළිබඳව ගරු කතානායකතුමාගේ
අවධානය යොමු. ඊළඟ ප්‍රශ්නේ යමු.
හරි බොහොම ස්තුතියි.
ඊළඟ
ප්‍රශ්න අංක 3 ගරු විජිත බෙහෙරත්නතුමා.
Unparliamentary word. Deputy Speaker can expunge.
Garu Mantri Tumala Nishabda Venna.
Parliament to one. Nohimena Vachanayak Ayinkaranda Puluvan.
Garu Mantri Tumala.
Oyaata Lejjai. Oyaata Thamai Velathina Lejjai. Vili Lejjai. Oyaatai. Oyi Vage Vada Karane.
යම් වචනවල වැරද්දක් ගැටලුවක් තියෙනම් ඒකට ගරු කතානායකතුමාගේ අවධානය යොමු කළා. අවශ්‍ය සාධාරණය මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාට විශ්වාස කරන්න. රෝහිණි කවිරත්න මැතිණියට යම් අසාධාරණයක් වෙලා තියෙනම් ඒ පිළිබඳව සොයලා බලලා අවශ්‍ය නීත්‍යානුකූල සියලු ක්‍රියාමාර්ගන කටයුතු කරනවා කියන එක මේ සභාවට දැනුම් දෙනවා. දැන් ගරු මන්ත්‍රීතුමාලා ආසනවලට යන්න. දැන් තුන්වෙනි
පාර්ලිමේන්තරේ ගරු කතානායක නියෝජ කතානායකතුමනි
මම නියෝගේ දීලා තියෙන අනවශ්‍ය වචන ඉවත් කරන්න වැරද්දක් වෙලා තියෙනවා. වැරද්දට හොයලා දඬුවම් දෙනවා. පරිබන්තුමා අපි ඒක කතානායකතුමාම පහඬ පටේ තියෙන බල්ලා උත්තරයක් දෙන්නම්. කරුණාකරලා වාඩි වෙන්න. කරුණාකරලා වාඩි වෙන්න. රටේ හැමෝම පාර්ලිමේන්තුව දිහා බලන් ඉන්නේ. ඒ නිසා මේක අවලස්සන කරන්න එපා. බොහොම ස්තුතියි සියලු දෙනාම වාඩි වෙන්න.